තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිබ්බේධික පරියායං කෝ භික්ඛවේ ධම්ම පරියායං දේසිස්සාමීති තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති. ධර්මශ්‍රෝණා බිලාසී සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ හැම දිනම දැන් සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. විශේෂයෙන්ම අද දවසේදී මම මාතෘකා කළ සූත්‍ර පාඨය අංගුත්තර නිකායේ මහා වර්ගයේ නිබ්බේධික සූත්‍රය. නිබ්බේධික කියලා කියන්නේ පින්වතුනි කලකිරීම පිණිස පවතින ධර්මතාවයන් පෙන්වන සූත්‍රයේ ක්‍රමය. ඉතින්දී කලකිරීම කියනකොට පින්වතුනි මේ ලෝකේ අපි හැම කෙනෙක්මත් යම් යම් ධර්මතාවයන් ගැන කලකිරීමටපත් වෙනවා, කලකිරෙනවා. අපි යම් දේවල් බලාපොරොත්තු වෙලා ඒ බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට නොවෙනකොට, කැමැති පරිදි කැමැති විදිහකට නොතිබෙනකොට ලෝකයේ තුල අපි කලකිරීමකටපත් වෙනවා. නමුත් මේ කලකිරීම අපේ බොහොම කෙටි කාලයයි පවතින්නේ. ආපහු ඒ පාවිච්ච දේහෝ ඉබඳු තව දෙයක් අපි හොයනවා, හොයාගන්නට උත්සාහවත් වෙනවා. කුමන ආකාරයකට කලකිරීමකට ලෝකෙපත් වුණත් ඒ කලකිරීම අපිට හැම කාලෙකම පවතින්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල, මේ දුක තුල, මේ සසර තුල ඇති පැවැත්ම ගැන කලකිරීමටපත් වෙන ක්‍රමයක් දේශනා කරනවා. අන්නේ දේශනාව කියනවා නිබ්බේධික පරියාය කියලා. ඉතින් මේ සූත්‍රයේදී ලෝකයාට කවදාවත් නොයැලෙන විදිහට ලෝකේ තියෙන හැම ධර්මතාවයකින්ම කලකිරিলা නොයැලিলা මිදෙන විදිහට, සියලු සසරේම කලකිරিলা නොයැලিলা මිදෙන විදිහට පවතින දහම් පරියායන් හයක් පෙන්වනවා. ඒ නිබ්බේධික පරියාය කියලා කියන්නේ කලකිරීමේ ක්‍රමය කියලා කියන්නේ අන්න ඒ ක්‍රමයට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙතන ඉඳලා ඒ නිබ්බේධික සූත්‍රයේදී ඒ කලකිරීම පිණිස පවතින ධර්මතා පෙන්වන ඒ සූත්‍රයේ පවතින ඒ ධර්මතා ක්‍රමානුකූලව විස්තර කරන්නට. එතනදී මහණෙනි, නිබ්බේධික පරියාය නම් වූ ධර්ම පරියාය නුඹලට දේශනා කරනවා ඒක අහන්න කියලා බුදුරජාණන් වහන්සේ මාතෘකා කරලා, බුදුරජාණන් වහන්සේ ඒ කලකිරීම පිණිස පවතින ධර්මතා හයක් පෙන්වනවා. කාමය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, ආශ්‍රව ගැන, කර්මය ගැන, දුක ගැන. මෙන්න මේ ධර්මතා යම් කිසි විදිහකදී පිරිසිඳ දැක්කොත්, පිරිසිඳ දැනගත්තොත් අන්න එයාට කලකිරීමේ දහම් ක්‍රමය තියෙනවා. ලෝකේ කලකිරීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව එයා දන්න කෙනෙක්. එයාට මේ ලෝකේ හැම දෙයක් ගැනම කලකිරීමේ නුවණ ඇති කරගන්න පුළුවන්. අනවබෝධයෙන් නෙමෙයි, අවබෝධයෙන් යුක්තව කලකිරීමක් ඇති කරගෙන සියලුම ජරා මරණ දුකේ නොයලී මිදෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒකෙදි කලකිරීම පිණිස පවතින පළවෙනි දහම් කාරණාව මොකක්ද කියලා අපි ටිකක් නුවණින් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ක්‍රමයටත් පුළුවන්නේ මේ කලකිරීමේ නුවණ ගන්නට, සියලුම ධර්මයන් කෙරෙහි කලකිරීමේ නුවණ ගන්නට. කොහොමද? කාමා භික්ඛවේ වේදිතබ්බා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමානං වේමත්තතා වේදිතබ්බා කාමානං විපාකෝ වේදිතබ්බෝ කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා වේදිතබ්බාති. යම් කිසි කෙනෙකුට කාමය කියන්නේ මොකද්ද කියලා දැනගත්තොත් දැක්කොත් කාමේ ඇති වෙන්න හැටි දකින්න පුළුවන් වුණොත්, ඒ වගේම කාමේ වේමත්තතාවේ නැත්තම් වෙනස්කම නානත්වේ මොකද්ද කියලා තේරෙනවා නම්, කාමයන්ගේ ඇති විපාකේ මොකද්ද කියලා තේරෙනවා නම්, කාමයන් නැතිතන නැත්තම් කාමයන්ගේ නිරුද්ධ වීමත් තේරෙනවා නම්, කාමේ නැති කරන මගත් යම් කිසි කෙනෙක් තේරෙනවා නම් තේරුම් ගන්න පුළුවන් නම්, මෙන්න මේ ධර්මතා හය යම් කිසි කෙනෙකුගේ සන්තහනේ මනවින් පිහිටා සිටිනවා නම් එයා කලකිරීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව දන්න කෙනෙක්. ඒ ධර්මතාවයන් නුවණින් හසුරවලා පුරුදු පුහුණු කරලා මේ ලෝකේ කලකිරීම ඇති කරගන්න පුළුවන් වෙන කෙනෙක් කියලා පෙන්නනවා. එතකොට එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ ලෝකේ ජරා මරණ දුක ණුව ඇලෙමින් පවතින බැඳෙමින් පවතින මේ ලෝකයේ තුල ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව කලකිරිලා එයි මිදෙන්න පුළුවන් වූ ධර්මපරියායක් වූ මේ කාමයේ ගැන පෙන්වන ධම්පරියාය අපි පොඩ්ඩක් විස්තර කරලා නුවණින් බලමු. මොන වගේ අවබෝධයක් තියෙන කෙනෙකුටද මේ කලකිරීමේ නුවණ ඇති කරගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් ඒ භාග්‍යතුන් වහන්සේ මාතෘකා වශයෙන් විස්තර කරපු ඒ ටිකේදී මුලින්ම පෙන්නවා කාමා වේදිතබ්බා. එතකොට කාමය කියන්නේ මොකද්ද කියලා දත යුතුයි. කාමය කියන්නේ මොකද්ද කියලා දත යුතුයි කියන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමේ භික්ඛවේ කාම ගුණ. මහණනි මේ කාම ගුණ ධර්මයෝ පහක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මන වඩන ප්‍රිය වූ රූප. ඒ වගේම ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය උපදවන ශබ්ද. ඒ වගේම ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය උපදවන ගන්ධ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය උපදවන රස. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය උපදවන පොට්ටබ්බ. කියන මෙන්න මේ ධර්මතා පහ පෙන්නනවා. මෙන්න මේව තමයි කාම ගුණ. හැබැයි හොඳට තේරුම් ගන්නට ඕනේ පින්වතුනි මෙතෙන්දී මේ කාමයේ දත යුතුයි කියන තැනදී මෙන්න මේ ටික තමයි ලෝකයට ප්‍රිය වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික තමයි කාමය. නමුත් ආර්ය විනය කියන්නේ මේ ටිකට කාම ගුණයි කියලා. අරියස්ස විනේ කාම ගුණ උච්චන්ති. ආර්ය විනේ කාම ගුණයි කියලා කියනවා. නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ. එතකොට පෙන්නනවා මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි ඒ කාම ගුණ ධර්මයෝ. කාම ගුණ ධර්මයන් කෙරෙහි පුරුෂයාගේ ඇලීම, පුරුෂයාගේ සංකල්පනාව, ඇලීම් වශයෙන් කරන සංකල්පනාවයි කාමය කියලා. අපි ඒ ගැන ටිකක් විස්තර කරලා බලමු. මෙතනදී අපිට කාම වස්තු හැටියට හම්බ වෙන්නේ හොඳට බලන්ට ඇහැට පෙනෙන ප්‍රියමනාප රූප කියනකොට අපේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, දූ දරුවෝ කියලා ඇහින් දැකලා ඇහින් බලලා සතුටු වෙන්න පුළුවන් යම් ද්‍රව්‍ය කාරණා තියෙනවා නම්, ප්‍රිය උපදවන රූප තියෙනවා නම් මෙන්න මේවා අපිට කාම වස්තු. ඊට පස්සේ අපි කැමති වෙන සතුන්ගේ ශබ්දයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොඑක් ගී හඬවල් වෙන්නට පුළුවන්. නොඑක් විදිය අපිට කැහිතේ කැමැත්ත උපදවන ශබ්ද. ඒ වගේම අපිට හිතේ කැමැත්ත උපදවන ගන්ධ. ඒ වගේම අපි කැමති නොඑක් රස කෑමවල් තියෙනවා. ඒ කෑම. ඒ වගේම කයට දැනෙන නොඑක් ස්පර්ශ තියෙනවා. මෙන්න මේවා පින්වතුනි අපිට කාම වස්තු කාම භාණ්ඩ මෙන්න මේ කාමය. මේ කාමය කියන එක දත යුතුයි කාමා භික්ක විවේදිතබ්බා කාමයේ දත යුතුයි කියන තැනදී මෙන්න මෙතන පවතින යතහ ස්වභාවය තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට කාම වස්තු වෙච්ච මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා තියෙන තැනක යථාර්ථයේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා පැහැදිලි කරනවා. මෙතන තියෙන්නේ ඇහැට පෙනෙන අපි සත්ව පුද්ගල භාවයෙන් ද්‍රව්‍ය කාරණා වශයෙන් දකින කාම භාණ්ඩ වෙච්ච රූපවල යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. චතුන්නංච මහභූතානං උපාදාය රූපං සතර මහා ධාතුන් නිසා හටගත් උපාදාය රූපයක් කියලා. එතකොට සතර මහා ධාතුන් නිසා හටගත් උපාදාය රූපයක් මෙතන තියෙන්නේ. උපාදාය රූපය කියනකොට පින්වතුනි මහභූත නිසා මහභූතයන් ඇසුරු කරගෙන පවතින රූප. එතකොට ඒව කවදාවත් මහා භූත හැම නෙමෙයි. අපි උපමාවක් කළොත් යම් කිසි කෙනෙක් ධිට්ඨියක චිත්‍රයක් ඇඳුත් පින්වතුනි මේ චිත්‍රය දැන් තියෙන්නේ ධිට්ඨිය උපාදාය කරගෙන ධිට්ඨිය ඇසුරු කරගෙන ධිට්ඨිය නිසා. එතකොට මේ චිත්‍රයට කියන්න වෙනවා ධිට්ඨිය නිසා පවතින චිත්‍රයක්. ධිට්ඨිය ඇසුරු කරගෙන පවතින චිත්‍රයක්. මේ චිත්‍රයේ ධිට්ඨිය නොතිබුණා නම් චිත්‍රයක් අඳින්න බෑ. චිත්‍රයට පිහිටා හිටින්න තැනක් නෑ. හැබැයි අපි හොඳට තේරුම් ගන්නට ඕනේ චිත්‍රය කියලා කියන්නේ ධිට්ඨිය එහෙම නෙමෙයි. ධිට්ඨිය පුරාවටම වැහෙන්ද චිත්‍රය ඇඳලා තිබුණොත් ඇහින් බලනකොට අපිට පෙනෙන්නේ චිත්‍රය මිසක ධිට්ඨිය පෙනෙන්නේ නෑ. හැබැයි අපි අල්ලන්නට ගියොත් අපිට චිත්‍රය අහුවෙන්නේ නෑ. අහුවෙන්නේ ධිට්ඨිය. ඒ වගේ මහා භූත නිසා පවතින උපාදාය රූප කියනකොට අර ධිට්ඨිය උදව් කරගෙන ඇඳගත් ඇඳ චිත්‍රය වගේ දකින්නට ඕනේ. එතකොට හැබැයි මේ චිත්‍රයේ තියෙන්නේ ධිට්ඨිය ඇසුරු කරගෙන. ඒ වගේ මේ උපාදාය රූප හැම වෙලාවෙම තියෙන්නේ මහා භූත ඇසුරු කරගෙන. අපිට මේ පේන ඕනම දෙයක් අල්ලන්න කියලා අපි අත තැබුවොත් අපිට පේන දේ අහුවෙන්නේ නැහැ. එතන තියෙන මහා භූත නැත්තම් පටවි ස්වභාවය නම් අපේ අතේ හැපේ. ඉතින් මෙන්න මේ වගේ රූපයක් තියෙන්නේ අපිට පෙනෙන කාම වස්තු ප්‍රිය වූ ප්‍රිය ස්වභාවය ඇතිකල ඇහින් දැක්ක යුතු කාම වස්තු අපිට හම්බ වෙන තැනක තියෙන ඇත්ත තමයි රූපේ උපාදාය රූපය. උපාදාය කියනකොට ඒකට උපමාවක් තමයි මම අර මතක් කළේ මෙන්න මේ බඳු වූ ස්වභාවයක් කියන එක. ඊගාවට කනට ඇහෙන ශබ්දය කියන එකත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මහා භූතයන් නිසා පවතින හටගත් උපාදාය රූපය. ඒ වගේම නාසයට දැනෙන ගන්ධයත් දිවට දැනෙන රසයත් කයට දැනෙන ස්පර්ශයත් මේ ටිකේම යථාර්ථය තමයි මහා භූත නිසා පවතින උපාදාය රූප ටිකක්. එතකොට ඒ උපාදාය රූපෙද හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු ටිකකින්. ඒ කිව්වේ අර චිත්‍රයේ තියෙන අර උපමාව අපි ආපහු මතක් කරගමු. බිත්තියක යම් කිසි කෙනෙක් චිත්‍රයක් අඳිනකොට දැන් මේ චිත්‍රය කියන එක අඳින්න නම් නොඑක් පාට ඕනේ, පින්සල් ඕනේ, පුරුෂයෙක් ඕනේ, පුරුෂයෙක්ගේ උත්සාහයක් ඕනේ. පුරුෂයෙකුත් පුරුෂයෙක්ගේ උත්සාහයත් නොඑක් වර්ණ ටිකකුත් පින්සලත් නිසා බිත්තිය ඇසුරු කරගෙන චිත්‍රයක් ඇඳහම මුළු බිත්තියම වැහිලා තියෙන විදිහට දැන් මේ චිත්‍රය හැදිලා තියෙන්නේ. චිත්‍රය කියන එක හැදුනේ දියසායන් පින්සල් පුරුෂයාගේ උත්සාහය කියන කාරණා ටික නිසායි චිත්‍රය හැදුනේ. හැබැයි චිත්‍රයේ පවතින්නේ බිත්තිය අසුරු කරගෙන. ඒ වගේ මේ උපාදාය රූප කියන ටික හැම වෙලාවෙම බිත්තිය වගේ තමයි මහ භූත ටික අසුරු කරගෙනයි පවතින්නේ. හැබැයි හැදිලා තියෙන්නේ ආධ්‍යාත්මික පැත්ත හේතු ටිකකින්. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර කියන මෙන්න මේ හේතු ටික උදව් කරගෙනයි මේ චිත්‍රය හැදිලා තියෙන්නේ. අර පුරුෂයාගේ උත්සාහය, පින්සල් ටික, දියසායම් වගේ. එතකොට බිත්තිය නැත්තම් ඒ චිත්‍රය හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම පුරුෂයාගේ උත්සාහය, පුරුෂයා, දියසායම්, පින්සල් වගේ කාරණා නැත්තම් ඒ චිත්‍රය හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට උපාදාය රූපේ කියලා යමක් හම්බ වෙන්න නම් අර උපමාව හැටියට චිත්‍රය කියන එකක් පවතින්න නම් බිත්තියත් ඕනේ, අර ඉස්සලා කියපු කාරණාත් ඕනේ වගේ අපිට මේ උපාදාය රූප කියන ටික හම්බ වෙන්න නම් අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතු ටිකත් ඕනේ. මොකද ඒබඳු හේතු ටිකකින් තමයි මේ හැදෙන්නේ. ඒබඳු හේතු ටිකෙන් හැදිච්ච ඇහැ තියෙන්නත් ඕනේ. ඒ ඇහැ නිසා අපිට හදලා දෙන්න මහ භූත තියෙන්නත් ඕනේ. මේ දෙපැත්තම උදව් කරගෙන තමයි අපිට මේ උපාදාය රූප හැදෙන්නේ. එතකොට මෙන්න මේ උපාදාය රූප ටික පින්වතුනි සත්ව නොවු, පුද්ගල නොවු, හේතුඵල ධර්මකින් හැදුණු අනාත්මෝ ධර්මතාවයක්, රූපස්කන්ධය අනුගේ රූපයක්. මෙන්න මේ ටිකට ආර්ය විනය කියන්නේ නැහැ කාමය කියලා, ඕවට කියන්නේ කාම ගුණ කියලා. මෙන්න මේ කාම ගුණ ධර්ම, කාම ගුණ ධර්ම තියෙන තැන සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ. සංකල්පනාවයි රාගයයි, නැත්තම් සංකප්ප වශයෙන් කරන රාගයයි පුරුෂයාගේ කාමය මේ ලෝකේ චිත්‍රකාමේ නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිට ඇහැට පෙනෙන මට්ටමේදී, පෙනෙන අවස්ථාවේදී පින්වතුනි අපිට හම්බ වෙන්නේ වර්ණ රූප මාත්‍රයක් විතරයි. ඒකද මහ භූතයන්ගේ උපාදාය රූපයක්. ඒ වර්ණ රූප මාත්‍රය ඇස් ඉදිරි පිටට එනකොට අපි ඒ පෙනෙන දේ ආරම්භය සත්වයෙක් කියලා, පුද්ගලයෙක් කියලා, ගහක්, ගෙයක්, දොරක් කියලා නොඑක් විදිය සංකල්පනාවන් ඇති කරගන්නේ අපි. අන්නේ සංකල්පනාවයි පින්වතුනි අපිට කාම භාණ්ඩ නිපදවලා තියෙන්නේ. ඒකයි සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ, සංකල්පනාවයි පුරුෂයාගේ කාමය. දැන් මහා භූත අපි කියමු අර බිත්තියේ ඇඳපු චිත්‍රය ගන්න, එතන තියෙන බිත්තියත් දියසායන් ටිකත් නොඑක් හැඩ ටිකක්. නමුත් ওই චිත්‍රය ඇතුලේ අපිට පුළුවන් මිනිස්සෙක් ඉන්නවා, ගහක් තියෙනවා, කුරුල්ලෙක් ඉන්නවා කියලා නොයේ විදිහට කල්පනා කරන්න, නොයේ අදහස් අපිට ඇති කරගන්න පුළුවන්. අපි නොයේ විදිහේ අදහස් ඇති කරගෙන කාම භාණ්ඩ අපි හදාගත්තට යථා ස්වභාවය තියෙන්නේ වර්ණ සතහ මාත්‍රයක් විතරයි. ඉතින් කාමාභික්ඛවේ වේදිතබ්බා කියලා කියනකොට කාමයේ දතු යුතුය කියනකොට අපිට තේරෙන්නට ඕනේ මහා භූතයන් නිසා පවතින අවිද්‍යා කර්ම කියන හේතුන්ගෙන් හටගත් රූප මාත්‍රයක් තියෙන තැනක අපි හිතින් හිතලයි මේ කාම රාග සංයෝජනය හදාගෙන තියෙන්නේ කියන කාරණාව තේරුම් ගත යුතුයි. ඒක තව ටිකක් මම පැහැදිලි කරන්නම්. අපි මෙහෙම ගනිමු. කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේ නහර ඇට ඇට මිදුළු වලින් යුක්ත රූපයක් තියෙන තැනක ඔන්න රූප මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒ රූපය ආරම්භය එක්කෙනෙක් ඒ රූපෙ දිහා බලනවා, රූපෙ ගැන හිතනවා මේ මගේ අම්මා කියලා. තව කෙනෙක් ඒ හම්මස් ලේනහර ඇට ඇට මිදුළු වලින් හැදුණු යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු ඒ රූපෙ දිහාම බලලා මේ මගේ දුව කියලා හිතනවා. තව කෙනෙක් ඒ රූපය දිහා බලලම මේ මගේ බිරිඳ කියලා හිතනවා. තව කෙනෙක් ඒ රූපය දිහා බලලම මේ මගේ සහෝදරිය කියලා හිතනවා. දැන් හොඳට බලන්න, කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහර ඇට ඇට මිදුළු වලින් යුක්තයි රූපය යථා ස්වභාවය. එබඳු රූපය ප්‍රිය වූ මනවඩන කැමති කරවන විදිහේ වස්තුවක් බවට පත් කරගත්තේ අපේ මනස විසින්. අපේ අම්මා කියලා හිතන ඒ දිහා බලනකොට අපිට පෙනෙන්නේ අම්මා කෙනෙක්. දැන් අම්මා කෙනෙකුට තියෙන සෙනෙහස ඒ సంతානයේ තියෙනවා. ඒ රූපෙ දිහාම මේ මගේ සහෝදරී කියලා බලනකොට දැන් Taman එහෙම බලන කෙනාට ඒ රූපෙ ගැන තියෙන්නේ සහෝදරියෙක් ගැන තියෙන හැඟීම් ටික එබඳු මට්ටමේ සෙනෙහසක්. මේ මගේ දුව කියලා ඒ රූපෙ දිහා බැලුවාම එයාට තියෙන්නේ දියණියක් ගැන තියෙන සෙනෙහසක්. ඒ රූපෙ දිහා මේ බිරිඳ කියලා බැලුවාම බිරිඳ කෙනෙකුට තියෙන සෙනෙහසක්. එකම රූපේ ආරම්භය බලන්ද කෙනෙකුට මව් සෙනෙහස, කෙනෙකුට දරු සෙනෙහස, කෙනෙකුට සහෝදර සෙනෙහස, කෙනෙකුට බිරිඳ කෙනෙකුට තියෙන සෙනෙහස කියලා ලෝකේ තණ්හාවේ කෙලෙසේ නානත්වයකට ගිහිල්ලා තියෙනවා. ඒ තම තමන් ඒ වස්තුව දිහා බලපු ආකාරය මත තමන්ගේ මනස තුල බැඳීම ඇති වෙලා තියෙනවා මිසක එකම කෙනෙකුටවත් අර වස්තුව තුල තිබුණු බැඳීමක් ආව නෙමෙයි. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ කියලා. පුරුෂයාගේ සංකල්පනාවයි කාමයේ උපද්දවන්නේ කියලා. අන්න ඒ උපමාවෙනුත් හැමෝම තේරුම් කරගන්නට ඕනේ. අපි ලෝකයේ තුල කාමය කියන එක අපේ මනසින් උපදවාගෙන කම් සැප අපි විඳිනවා මිසක ලෝකයේ තියෙන කාම වස්තුන්ගෙන් කම් සැප අපි විඳිනවා නෙමෙයි. ලෝකේ යතහ ස්වභාවය තමයි ඇත්ත තමයි. කාමය කියන එක අපේ సంతානෙ ඇති කරවන්න හේතු වෙන විදිහේ චිත්‍රයක් තියෙනවා. ඒකද හේතු ප්‍රත්‍යයයි. මහ භූත ඇසුරු කරගෙන අවිද්‍යා කර්ම කියන හේතු ටිකකින් හැදුණු ටිකක් චිත්‍රය. මේ චිත්‍රයේ පෙනෙන මට්ටම විපාකයක්, පුරාණ කර්මෙන් හටගත් විපාකයක්. ඒ චිත්‍රය කෙනෙක් වෙලා පුද්ගලයෙක් වෙලා අපිට ආපහු මව් සෙනෙහස, දරු සෙනෙහස ඇති කරන වස්තුවක් වුණා නම් ආපහු අපිට කර්මය එක. කාමය කියනකොට පින්වතුනි අපිට පුරාණ විපාකයට හැදිච්ච දෙයකට ආපහු අපි කර්ම රැස් කරගෙන තියෙන්නේ. කාමා භික්ඛවේ වේදිතබ්බා කියනකොට පින්වතුනි කාමයේ දතේතුයි කියනකොට මෙන්න මේ අනුසාරයෙන් අපි තේරුම් කරගන්නට ඕනේ. මොකද අපි හිතාගෙන ඉන්නේ අපිට ලෝකේ අම්මා තාත්තා දුව පුතා දරුවෝ ඉන්නවා, ඒ ඉන්න අය නිසයි අපිට සෙනෙහස ආදරේ තියෙන්නේ කියලයි. ඒ වගේ ලෝකේ රන් රිදී මුතු මැණික් වස්තුන් තියනවා, ඒ තියෙන නිසයි අපිට ඒවට ආස හිතෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට වඩා ගොඩක් වෙනස්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ ලෝකය කියන එක හදාගන්නෙත්, ලෝකෙ ඇතිවීම හදාගන්නෙත් තමම්මයි කියන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. ඉතින් මම මේ කාමය කියන ධර්මයේ යථා ස්වභාවය පොඩ්ඩක් විස්තර කළා තෙන්නවා. ඒ අනුසාරයෙන් බලා ගන්නට ඕනේ පවතින්නේ කාම ගුණ, එහෙම නැතිනම් මහා භූතයන් නිසා පවත්නා හේතුන්ගෙන් හටගත් රූප මාත්‍රයක්. ඒ අරඹය නොයෙක් සංකල්පනා වශයෙන් හිතලා කාම වස්තු කාම භාණ්ඩ අපි හදාගෙන මනසින් ඒ අපි හිතාගත් ප්‍රමාණයට අපි තුලම ඇලීම බැඳීම ඇති වෙලා ඇති කරගෙන තියෙන්නේ. මේ කාමයේ නොදන්නකොට, කාමයේ නොදන්න කෙනයි බාහිර තියෙන දෙයක් හැටියට දකින්නේ. එතකොට මේ කාමයේ කියන එක තමන්ට තේරුම් ගත්තාම තේරෙනවා තමන්ම තණ්හාව ඇති වෙන විදිහට මේ ලෝකයේ දිහා නැතිනම් මේ චිත්‍ර දිහා තමන්ම කෙලෙස් ඇති වෙන විදිහට බලපු නිසා, මනස පරිහරණය කරපු වැරදි ආකාරය නිසා තමන්ගේ මනස තුල නොයෙක් සංයෝජන ඇති වෙච්ච බව කෙනාටම තේරුම් කරගන්නට පුළුවන්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙවෙනි කාරණාව කාමනං කාමයන්ගේ ඇතිවීම දත යුතුයි. පළවෙනි කාරණාව පෙන්වුවා කාමාවේදිතබ්බා කාමයේ දත යුතුයි. දෙවෙනි කාරණාව කාමනං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමයන්ගේ ඇතිවීම දත යුතුයි කියලා පෙන්වුවා. එතකොට කාමයන්ගේ ඇතිවීමට බුදුරජාණන් වහන්සේ පෙන්වීම මොකද්ද? පස්සෝ භික්ඛවේ කාම සමුදය, පස්ස සමුදය කාම සමුදය. මහන්නේ ස්පර්ශයගේ ඇතිවීමෙන් කාමයේ ඇති වෙනවා. එතකොට ඔන්න කාමයේ කියන එක අපි තුල ඇතිවෙන්න හේතුව මොකද්ද? ස්පර්ශය. අපි මතක් කළා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු ටිකකින් මේ ඇහැ හැදුනහම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තියෙන තැනක අපිට මෙහෙම හැඩතල හදලා පෙන්නනවා. ඔන්න හැඩතලයක් අපිට පේනවා කියන තැනක තියෙනවා ඇහැ, රූප, චක්කු විඥාන කියලා ස්පර්ශය. ඒ කියන්නේ යම් වස්තුවක් පෙනෙන අවස්ථාව පෙනෙන දේ ආරම්භයයි අපි කෙනෙක් පුද්ගලයෙක් දෙයක් කියලා හිතන්නේ. එහෙනම් චක්කු සම්පස්සය කියන කාරණාවයි අපිට කාම වස්තු හදාගන්න මුල් වෙලා තියෙන්නේ. ඒ ඇහෙන් පෙන්නපු පරියායම දත යුතුයි. කනටත් කාමාභික්කවේ වේදිතබ්බා කියන තැනදිත් එහෙමයි. ශබ්ද රූප මාත්‍රයක් තියෙන්නේ, අපි හිතින් හදලා ඒ ශබ්දයේ කෙනෙක්ගේ කරගන්නේ, හිතින් හදලා ඒ ශබ්දයේ දෙයක් කරගන්නේ. එහෙමයි අපිට කාම භාණ්ඩ හැදුනේ. ඒද සෝත ස්පර්ශය නිසායි ශබ්දය ඇහුනේ, ශබ්ද රූපයක් හම්බුනේ සෝත ස්පර්ශයෙන්. නමුත් දැනගන්න මට්ටම එනකොට අපිට ඒ ශබ්දය කුරුල්ලෙක්ගේ ශබ්දයක් වෙලා වාහනයක ශබ්දයක් වෙලා අන්න දැනගන්න මට්ටම එනකොට පින්වතුනි අපිට කාම භාණ්ඩයක් වෙලයි අවසන් වුනේ. චක්කු සම්පස්ස අවස්ථාවේදී අපිට හම්බ වෙන්නේ රූප මාත්‍රයක් විතරයි. නමුත් දැනගන්නකොට අපි දැනගන්නේ පුද්ගලයෙක්ව, සත්වයෙක්ව, කෙනෙක්ව, දෙයක්ව. අපි ඕක සිත් වලින් වගේ ගත්තොත් චක්කු විඥාන වගේ අවස්ථාවන් වලට එනකොට කාම ගුණ ටික විතරයි තියෙන්නේ. ආපහු ඒ චිත්ත වීතියෙම ජවම් වගේ මට්ටමට එනකොට අපිට කාමය කියන කාරණාව නිර්මාණය වෙලා නැතිනම් සත්‍ය පුද්ගලෙක් කියලා පෙනෙනවා. කාමයේ දත යුතුයි කියනකොට එකම චිත්ත වීතියේ තුල මුල් අවස්ථාවේදී කාම ගුණ ටික හම්බ වෙන තැනක අපිම හිතලා කාම වස්තු හදාගත්ත හැටි දකින්නට ඕනේ. අන්න එතකොට හොඳට පේනනවා ස්පර්ශ සමුදයෙන් කාම සමුදේ වෙච්ච හැටි. කුමක් නිසාද? චක්කු සම්පස්සේ නිසායි. අපිට චක්කු සම්පස්සේ කියනකොට අපිට ඇහැට රූපයක් පෙනෙන මට්ටම. ඒ ඇහැට රූපයක් පෙනෙන මට්ටම ඇති වෙච්ච නිසායි පෙනෙන දෙයට අම්මා කියලා, නංගි කියලා, අක්කා කියලා, සහෝදරය කියලා, බිරිඳ කියලා අපි හිතුවේ. ඒ හිතපු ආකාරයටයි අපි ගාව කැමැත්ත ඇති වුනේ. අම්මට තියෙන කැමැත්තට වඩා වෙනස් දරුවෙකුට තියෙන කැමැත්ත. දරුවෙකුට තියෙන කැමැත්තට වඩා වෙනස් සහෝදරයෙකුට තියෙන කැමැත්ත. ඒ කැමැත්තට වඩා වෙනස් බිරිඳ කෙනෙකුට තියෙන කැමැත්ත. දැන් බලන්න එකම රූපය ආරම්භය කැමැත්තේ නානත්වයක්. සංතහන තුල පවතිනවා. ඒ කැමැත්තේ නානත්වය පවතින්නේ රූපයේ සම්බන්ධයක් නිසා නෙමෙයි, කෙනා එබඳු විදිහට උපකල්පනය කළ නිසායි. එතකොට ඒකට හේතු උනේ කුමක්ද? ස්පර්ශය. එතකොට කනට සබ්දයක් ස්පර්ශ වුණාමයි අපි ඒ ස්පර්ශ වෙච්ච සබ්දය ආරම්භය කැමැත්ත ඇති වෙන විදිහට කල්පනා කරන්නේ, නැතිනම් කැමැත්තෙන් ඇලෙන්නේ. ඒ වගේම නාසයට ගන්ධයක් හම්බ වෙන අවස්ථාව කියනකොට ගාන සම්පස්සේ රසක් දැනෙනවා කියන අවස්ථාව ජීවා සම්පස්සේ. කයත පොට්ටබ්බය ගැටෙනවා දැනෙනවා දැනගන්නවා කියන අවස්ථාවට කාය සම්පස්සේ. හැබැයි ඔය මට්ටමේදී තියෙන්නේ කාම ගුණ. ඒ ගන්ධය ගැන, ඒ රසය ගැන, ඒ කයට ගැටෙන ස්පර්ශය ගැන අපි දැනගන්න මට්ටම් එනකොට දැනගන්නේ ඒක ටිකක් වැඩි දියුණු වෙලා. ඒ ගන්ධය නම් අපි දැනගන්නේ කැවුම් බදින සුවඳක්, හඳුන් කූරු සුවඳක්, මල් සුවඳක් වෙලා. රස නම් ඒක කේක් රසක්, ලුණු රසක්, ඇඹුල් රසක්, පැණි රසක් වෙලා. කයට ගැටෙන දෙයක් නම් සීතලක්, උෂ්ණයක්, මොදුයි, රළුයි, දුකයි මේ වගේ කාරණා වෙලා තමයි අපි දැනගන්නේ. එතකොට ඒ දැනගන්න මට්ටමට එනකොට අපිට කාමය කියන එක නිර්මාණය වෙලා. අපිට කාමයේ දතියුතුයි කාම සමුදයේ දතියුතුයි කියන කාරණා දෙක තේරුණාම තේරෙනවා කාම ගුණ තියෙන තැනක කාමය ඇති වෙන විදිහටයි හිතපු නිසායි කාමය ඇති උනේ කියන එක තේරෙනවා කාමාවේදිතබ්බා කියන තැනින්. කාම සමුදය කියන එක තේරුම් ගත්තාම ඇහැට රූප ස්පර්ශ වුණාට පස්සේ කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස මේවා ස්පර්ශ වුණාට පස්සේ අපි ඊට මේ අනුවයි හිතුවේ එහෙමයි කාමයේ ඇති උනේ කියන කාරණාව පෙන්වනවා. එතකොට ස්පර්ශ නිසා කාමයේ ඇති වුණා කියන කාරණාවෙන් තව කාරණාවක් කියනවා. අපි කැමති වෙච්ච දේ කැමති වෙන්න ඉතලා තිබුණා නෙමෙයි කියන කාරණාවක් කියනවා. ඊට පස්සේ කාමයන්ගේ වේමත්තතාවය වෙනස් බව මොකද්ද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අඤ්ඤේසු රූපේ, අඤ්ඤේසු සද්දා, අඤ්ඤේසු ගන්ධා, අඤ්ඤේසු රස, අඤ්ඤේසු පොට්ටබ්බා. ඒ කියන්නේ රූපකාමයට වඩා ශබ්දකාමයේ වෙනස්. ශබ්දකාමයට වඩා ගන්ධකාමයේ වෙනස්. ගන්ධකාමයට වඩා රසකාමයේ වෙනස්. රසකාමයට වඩා පොට්ටබ්බකාමයේ වෙනස්. පොට්ටබ්බකාමයට මෙන්න මේ අරමුණු වල නානත්වයෙන් කාමයාගේ නානත්වයේ දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ කාමයන්ගේ නානත්වයට. ඊට පස්සේ කාමයන්ගේ විපාකයේ දත යුතුයි කියන තැනදී කාමයන්ගේ විපාකයේ හැටියට පෙන්වුවා යං කාමයේ මානෝ තජ්ජං තජ්ජං අත්ථ භාවං අබිනිබ්බත්තේති පුඤ්ඤභාගියවා පුඤ්ඤභාගියවා. යම් කිසි කෙනෙක් යමකට කැමති වෙනවා නම් ඒකේ විපාකේ තමයි. විපාකේ මොකද්ද? කුසල සහගත වූත් අකුසල සහගත වූත් ප්‍රතිසන්දිය ලබා දෙන එක. මේ කාමය වළඳනවා නම් කාමය අසුරු කරනවා නම් ඒකේ තියෙන විපාකය තමයි පින්වතුනි කුසල සහගතව හෝ අකුසල සහගත නැවත නැවත සසර ඉපදීම ලබා දෙන එක. ඊට වඩා දුක් සහගත විපාකයක් තව නැහැ. මොකද ඉපදුනොත් තමයි ජරා මරණ ශෝක පරිදේව හැම දුක් දුම්නසක්ම විඳින්නට වෙන්නේ. එහෙමනම් මේ කාමය කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්න සුපායාස ධර්මයක් කියන කේකට ඇවිත්ලා තියෙනවා. මොකද යමකට යමකට කැමති වෙනවා නම් එයින් එයින් කුසල සහගත හෝ අකුසල සහගත උප්පත්තිය ලබා දෙනවා නම් ඉපදුණු ජරා මරණ තියෙනවා නම් එහෙනම් මේ කාමය කියන්නේ ජරා මරණය ගෙනත් දෙන ධර්මයක් කියන කාරණාවත් තේරුම් ගත යුතුයි. කාමයන්ගේ විපාකය දත යුතුයි. කාම නිරෝධ වේදිතබ්බෝ කාම නිරෝධය දත යුතුයි කියන තැනදී බුදුරජාන් වහන්සේ දේශනා කරන පස්ස නිරෝධෝ කාම නිරෝධෝ ස්පර්ශයාගේ නැතිවීමෙන් කාමය නැති වෙනවා. මෙතනදී මේ ස්පර්ශ නිරෝධය කියනකොට පින්වතුනි මේ මරණයෙන් පස්සේ පනවන ධර්මතාවයක් එහෙමනම් නෙමෙයි. කාම සහගත සම්පස්සයක් ඇති නොවන විදිහට නුවණින් කටයුතු කරන්නට පුළුවන්. එතනදී අපි හැම වෙලාවෙම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ පංචකාම ගුණ ධර්මයන් ස්පර්ශ කරපු නිසායි ස්පර්ශ වෙන නිසායි පංචකාම ගුණ ධර්මයන් ආරම්භය ඇලීම් වශයෙන් කල්පනා කළ කාමයේ ඇති කරගත්තේ. අපිට පුළුවන් මේ පංචකාම ගුණ ධර්මයන්ගේ ස්පර්ශය නිරුද්ධ කරන්නට. ඒ ස්පර්ශ නිරෝධය සඳහා අපිට කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒක අපිට මාර්ගයේදී හම්බ වෙයි. මෙතෙන්දි දත යුතුයි මේ කාමය කියන එක නිරුද්ධ වෙනවා කොතනකින්ද? ස්පර්ශ නිරෝධයෙන්. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස කියන මෙන්න මේ ස්පර්ශයන්ගේ ස්පර්ශායතනයන්ගේ නැතිවීමෙන් කාමය කියන එක නැති වෙනවා. ඒ ස්පර්ශය නැති වුණොත් අමුතුවෙන් කැමති වෙන්න කැමති වෙන විදිහට හිතන්න කාරණා ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාමයන්ගේ නිරෝධය හැටියට මොකද්ද? ස්පර්ශ නිරෝධය දත යුතුයි. අයමේව අරියෝ අට්ටංකෝ මග්ගෝ කාම නිරෝධ ගාමිනී පටිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම කාමය නැති කරන මගයි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට පින්වතුනි සීල, සමාධි, ප්‍රඥා. සීලයක පිහිටන්නට ඕනේ. නීවරණ ධර්ම දුරු වෙන විදිහ චිත්ත සමතිය ඇති වෙන සමත කමඨහනක් ඇසුරු කරන්නට ඕනේ. විදර්ශනාව නැත්තං එයාට සම්මා දිට්ඨිය හැටියට මේ පරියාය හම්බ වෙන්නේ කාමයමයි. කාමයේ යම්කිසි කෙනෙක් සීලයක පිහිටලා සමාධි වඩමින් කාමයේ පිරිසිඳ දකින්න උත්සාහවත් වෙනවා නම් කාම ගුණ ධර්මියෝ මෙන්න මේකයි. ඒ කාම ගුණ ධර්මයන් අරඹය මෙන්න මේ විදිහට හිතීම නිසායි කාම භාණ්ඩ අපිට හම්බ වෙන්නේ කියලා යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන් වුණොත් ඒ ටික බලනවා නම් මෙන්න මේ ස්පර්ශයයි කාම ඇතිකරන්න හේතු උනේ කියලා දකිනවා නම් මේ ස්පර්ශ නිරෝධයේ කාමේ නැති වෙන කාරණාවයි කියලා දකිනවා නම් ඒ කාරණාවම සම්මාදිට්ඨිය වෙනවා. හැබැයි ඒක දකින්න නම් එයා එක කාරණාවක් ඉස්සෙල්ලා දකින්නට ඕනේ. මේ පංචකාම ගුණ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින්නට ඕනේ. ඒ පංචකාම ගුණ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින දැක්කහමයි එයාට පංචකාම ගුණ ධර්මයන් අරඹයා කාම වශයෙන් හිතන කල්පනාව අතහැරෙන්නේ. එකම ස්පර්ශ නිරෝධයෙන් කියන කාරණාව මතක් කළේ අපි මෙච්චර කාලයක් දැක්කේ බැලුවේ ලෝකේ තියෙන රූප අපිට හම්බ වෙච්ච නිසායි තියෙන රූප ආරම්භය සත්‍ය පුද්ගලයක් හැටියට අපි හිතුවේ ඒ හින්දායි කාම භාණ්ඩ අපිට හම්බ වුණේ අපිට නුවණක් ලැබෙනවා නම් දැක්මක් ලැබෙනවා නම් අපිට ඇහැට පෙනෙන මේ රූප දකින්ද පෙර තිබ්බ නෙමෙයි දැක්කෙන් පස්සේ තියෙනවා නෙමෙයි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු ටිකෙන් හැදුණු මේ කර්මජ ඇහෙන් බලපු නිසාම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයන් තියෙන තැනක හැඩතල හැදිලා පෙනෙනවා කියලා එතකොට දකින්ද පෙර තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි මේ හේතු ටික නිසාම ලෝකේ උපදිනවා මේ ස්පර්ශ නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියලා යම් කිසි කෙනෙකුට නුවණ ආවොත් එයා සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට කාම භාණ්ඩයක් හැටියට හිතන්නේ නැහැ හිතන එක නතර වෙනවා ඒක ස්පර්ශ නිරෝධය මේ කාම නිරෝධයයි කියලා පෙන්වන්නේ යම් කිසි කෙනෙකුට සීලයක පිහිටලා සමාධි කමතහනකින් නීවරණ ධර්ම අඩු කරලා මෙන්න මේ කාම ගුණ ධර්මයන් පිරිසිඳ දැක්කහම ඒ කාම ගුණ ධර්මයේ පිරිසිඳ දකින්න ගියහම එයාට හම්බෙන්නට ඕනේ මහා භූත නිසයි හැබැයි හැදිලා තින්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසයි කියන කාරණාව තේරෙන්නට ඕනේ ඒ ටික තේරුම් ගත්තහම ඉබේමයි මේ කාමය කියන කාරණාව නිරුද්ධ වෙන්නේ එතකොට මේ කාමය නිරුද්ධ කරන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කාම නිරුද්ධ කරන ප්‍රතිපදාව හැටියට අපිට හම්බෙන ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට මේ පරියායජ සම්මාදිට්ඨිය වෙන්නේ ඒ කාමයමයි කියන කාරණාව මේ පින්වතුන් තේරුම් කරගන්නට ඕනේ යම් කිසි කෙනෙකුට මේ විදිහට කාමාභික්ඛවේ වේදිතබ්බා කියන තැන කාමයේ දන්නවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් කාමයේ දන්නවනම් කාමයන් ඇති වෙන හැටි දන්නවනම් කාමයන්ගේ වේමත්තතාවය නැතිනම් නානත්වය දන්නවනම් කාමයන්ගේ විපාකය දන්නවනම් ඒ වගේම කාමයන් නැති තැන කාම නිරෝධය දන්නවනම් කාම නිරෝධ කිරීම ප්‍රතිපදාව දන්නවනම් එයා කලකිරීම පිණිස පවතින කාමයාගේ නිරෝධය පිණිස පවතින බ්‍රහ්මචර්යාව දන්න කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ ටික තේරුම් අරගෙන මෙන්න මේ ටික අනුව යෙදෙමි යම් කිසි කෙනෙක් කටයුතු කළොත් පින්වතුනි මේ අවබෝධයෙන්ම ලෝකේ තියෙන හැම ධර්මතාවයක් ගැනම තමන්ගේ මනසේ කලකිරීම ඇති වෙනවා කියන එක ඉබේම වෙන ධර්මතාවයක්. පින්වතුනි ලෝකේ අපි හිතලා ඇති කරගන්න කලකිරීම සැබෑවටම ඇති කරගත්ත කලකිරීමක් නෙමෙයි. ඒක සසර හැම දෙයකටම ඔරොත්තු දෙන්නේ නැහැ. පුද්ගල භාවය තුලින් ඇති කරගන්න කලකිරීම ඒ ලාභලාභයන්ගේ වෙනස් වීම මත කලකිරීම වෙනස් වෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට මේ ධර්මපරියාය තේරුම් අරගෙන මේ ධර්මපරියාය ගැන ඇති අවබෝධය නිසා අවබෝධින් යුක්තෝ මේ ධර්මයන්ගේ ඇත්ත දැකලා ඇති වෙන ඇති කරගන්න කලකිරීමක් තියෙනවා නම් පින්වතුනි මෙන්න මේ කලකිරීම ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාස කියන සියලු දුකෙන්ම මිදීම පිණිස පවතිනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි විමුක්තිය මම හේතු සහිතයයි කියනවා හේතු රහිතයයි කියන්නේ නැහැ. මහණෙනි විමුක්තියට හේතුව මොකද්ද? මිදීමට හේතුව මොකද්ද? නොයලීම. නොයලීමට හේතුව මොකද්ද? කලකිරීම. කලකිරීමට හේතුව මොකද්ද? ඇත්ත දැකීම. ඇත්ත දැකීමට හේතුව මොකද්ද? සමාධිය. මේක මේ අනුක්‍රමයෙන් අනුපිළිවෙලට තව ඔබට යනවා. එතකොට හොඳට තේරුම් කරගන්නට ඕනේ මේ වගේ දහම් පරයායක් දැනගෙන සීලයක පිහිටලා හිත වඩනකොට භාවනා කරනකොට අන්න එයාට මෙන්න මේ තමන් දැනගත් දහම් පරයාය දකින්න හම්බ වෙනවා. ඒ දැක්කහම ඇත්ත දැක්කහමයි එයා කලකිරෙන්නේ. ඒ කියන්නේ අපි අම්මා වෙනුවෙන් ඇඬුවානම්, දුව පුතා වෙනුවෙන් ඇඬුවානම්, සහෝදරයා සහෝදරිය වෙනුවෙන් ඇඬුවානම්, එතන තියෙන හම් කනබුන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාර ටික නෙමෙයි. ඒ දිහා බලාගෙන අපි අම්මා කියලා හිතපු නිසා, ඒ දිහා බලාගෙන අපි දුව කියලා හිතපු නිසා, ඒ දිහා බලාගෙන අපි දුව කියලා හිතපු නිසා අපි තුල ඇතිවෙච්ච බැඳීමයි අපිට දුක ගෙනල්ලා දෙන්නේ කියලා මේ කාමයේ නිසා දුක් වෙච්ච හැටි පෙනෙනකොට පින්වතුනි කල නොකිරුණොත් තමයි පුදුමේ. කල කිරීම කියන එක ඇතිවෙන નિરાයාසයෙන්. එතකොට නිවන් දකින්නවා කියලා කියන්නේ මොන විදිහකට හරි හිත සමාධි කරගන්න භාවනාවක් කියලා එකක් කරන්ද යන ක්‍රමයක් නෙමෙයි, සත්‍ය අවබෝධයක්, ඇත්ත දකින ධර්මතාවයක්. ඉතින් කාමයන් පිළිබඳ පවතින ඇත්ත ඇතිහැටිය දැකලා කාමයන්ගේ කලකිරලා නොවිලා කාමයන්ගේ මිදිලා සියලුම ජරා මරණයන් දුකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා වූ මෙන්න මේ දහම් පරියාය පින්වතුනි, ඒ නිබ්බේධික පරියාය සූත්‍රයේ පෙන්වන පළවෙනි දහම් පරියායයි. ඉතින් අද දවසේදී මම ඒ නිබ්බේධික සූත්‍රය මුල් කරගෙන පෙන්වපු කාරණා හයක් මතක් කළා. එයින් පළවෙනි කාරණා වූ කාමය ගැන පෙන්වන දහම් පරියාය විස්තර කළා. මේට වඩා ගුඩ විස්තර කරන්නට තියෙනවා, මේව ඇතුළත විස්තර කරන්නට පුළුවනි. නමුත් අපිට මේ අවස්ථාවේදී මේ දේශනාවක් සඳහා හම්බෙනසින්ත කාලයක්, ඒ කාලය තුල අපිට ඒක එහා විස්තර කිරීමට ඉඩ අවකාශ මදි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ නිබ්බේධික සූත්‍රය අසුරු කරගෙන, එහෙම නැත්නම් මේ කලකිරීමේ ක්‍රමය පෙන්වන සූත්‍රයේදී සසර කලකිරීම පිණිස නොයලීම පිණිස භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ අනිත් දහම් පරයයන් ටික කොටස් වශයෙන් ඉදිරිපත් කරන්නට, එහි පළවෙනි කොටස හැටියට කාමය පිළිබඳ පවතින දහම් පරයය අද මම විස්තර කළා. ඊගාව සතියේ ඉඳලා ඉතුරු කොටස් ටික විස්තර කරලා පෙන්වන්නට මම බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපි තේරුම් කරගන්නට ඕනේ මේ පරයය අහනව වගේම හොඳට හිතට ගන්නට ඕනේ, හිතින් හිතන්නට ඕනේ. ඊට පස්සේ මේ ටික අහලා හිතලා වෙන භවනා මධ්‍යස්ථානයකට භවනා ක්‍රමයකට යන්න නෙමෙයි, සීලයක පිහිටලා හිත සමාධි කරලා මේ ඉගෙනගත් දහම් පරයයම මෙනෙහි කළ යුතුයි කියන කාරණාවත් අවධාරණය මෙතනදි මතක් කරනවා. අන්න ඒ විදිහට කටයුතු කරන කෙනාටයි ඒ ධර්මය ගැන අවබෝධය ඇති කරගෙන කලකිරීම ඇති වෙන්නේ, මිසක මේ රූපවාහිනී නාලිකාවකින් හරි රේඩියකකින් හරි මේ ටික අවස්ථාවට අහනවා. අර හාමුදුරුව බණ කිව්වා ටිකක් ගැඹුරුයි, හරි හොඳයි, හැබැයි ඒක හොඳ උපමාවකුත් තිබ්බක් කියනවා. හෙට දවසේදී වෙන භාවනා මධ්‍යස්ථානයක් නැත්තම් භාවනා කමටහනක් හොයාගෙන යනවා. නමුත් ඔයගොල්ලෝ තේරුම් කරගන්නට ඕනේ නිවන් දකීම පිණිස පවතින මේ දහම් පරයය පෙන්වුවා නම් භාග්‍යතුන් වහන්සේ මේ තමයි නිවන් දකින මඟ. සීලයක පිහිටලා සමත කමටහනකින් හිත වඩමින් මේ ධර්මතාවයම නුවණින් බැලිය යුතුයි. මේට වඩා මේ ධර්මයේ අර්ථය තව තියෙන්නට පුළුවන්. මේට වඩා විස්තර කළ දැනගන්න පුළුවන් තැනකින් හෝ ක්‍රමයකින් හෝ හොයාගෙන දැනගෙන ඒ ඔස්සේම මනස ගවේෂණය කරන කෙනාට කාමය පිළිබඳව අවබෝධය ඇති කරගන්න හදන කෙනාට කාමය ගැන කලකිරීම ඇති වෙනවා මිසක මේක අහලා වෙන භවනාවක් කරන්න ගියාට ඇති වෙනවා නෙමෙයි. ඉතින් මම මෙතන මතක් කළේ වෙන භවනා කරන්න එපා කියන එක නෙමෙයි, නමුත් තේරුම් කරගන්නට ඕනේ පින්වතුන් නැතිනම් 365 ජීවිතේ උපන්න දවසේ මරණකම්ම බණ අහයි භාවනා කරයි හැබැයි ඉවර වෙන දවසක් කෙලවර වෙන දවසක් නෑ කෙලවර කරන්න ඉලක්කයක් නෑ ඉතින් මේ දහම් පරයයන් කියන්නේ නිවන් දකින මඟ කියන කාරණාව හොඳට මතක් කරගන්නට ඕනේ එහෙනම් මේ ටික ඉගෙනගෙන හිතේ ධාරණය කරගෙන ඒ ටිකම ගවේෂණය කරලා ඒ ටිකම සම්මර්ෂණය කරලා මේ පිළිබඳ අවබෝධය ඇති කරගත්තේ කියන එකත් මතක් කරනවා මේ ටික ගවේෂණය කරලා අවබෝධ කරගැනීමට උපකාරී පිණිසයි ඕගොල්ලෝ දැන් සීලයක පිළිထන්නට ඕනේ ඊට උපකාරී පිණිසයි සමාධි වඩන්නට ඕනේ කියන කාරණාවත් මතක් කරනවා මේ දේශනාව හැම දිනාටම උතුම් නිවන් පිණිසම හේතුපනිස්සය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැම දිනාම එහෙනම් දිවියෙන් දෙපින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං හැම දිනාටම තෙරුවන් සරණයි.